ගරු විපක්ෂනාගතුමා,
අද දින රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතත් ආර්ථික පරිවර්තනය පිළිබඳව පනතත් සාකච්ඡාවට භාජනය වෙන මේ අවස්ථාවේ අදහස් කීපයක් ඉදිරිපත් කරන්නට අපි සූදානම් වෙනවා. විශේෂයෙන්ම මම පැහැදිලි කරන්නට ඕන, එදා රට බංකොලොත් කරපු ගමන නිර්මාණය කරපු පුද්ගලින් අද අපි හැමෝටම බණ දේශනා කරන්නට එනවා. මේගොල්ලෝ තමයි රාජ්‍ය ආදායම 12% සිට 8% දක්වා දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට වට්ටව ගත්තේ. මේගොල්ලෝ තමයි බිලියන 600 සිට 700 දක්වා කෝටිපතියන්ට, ධනකුවේරින්ට බදු සහන ලබා දීලා මුළු රටම වැට්ටිව්වේ. ෆිච් රේටින් එක, මූඩිස් රේටින් එක, ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් රේටින් එක ශ්‍රේණිගත කිරීම ගැන කතා කරනකොට විහිළු තහළු කරේ. දැන් මේගොල්ලෝ රට පතුලටම බස්සලා මේ රටේ දසලක්ෂ ගණනින් දුප්පතුන් නිර්මාණය කරලා දැන් කියන්නේ එනවා මේ අභියෝගේ බාරගත්තා. මං අහන්න කැමතියි, කවුද අභියෝගේ නිර්මාණය කරේ? කවුද මේ විනාශය නිර්මාණය කරේ? කවුද මේ රටේ නූපන් දරුවගේ ඉඳලා, කුඩා දරුවන් ඉඳලා, මව්වරුන් ඉඳලා, තාරුණ්‍ය ව්‍යවසායකින්, කුලීකම්කරුවන්, ස්වයං රැකියාලාභීන් මේ හැම දෙනාම අනාථ කරේ අපිද? අපිද රට බංකොලොත් කරේ? මේගොල්ලන්ට ඉතින් ලේසි, රාජපක්ෂ සරණං ගච්ඡාමි කිව්වහම ජාතික ඇඳුමක් දිනවා, වික්‍රමසිංහ සරණං ගච්ඡාමි කිව්වහම හොඳ ටයි කෝට් එක ගහනවා. ඒගොල්ලන්ට පුළුවන් කාලෙන් කාලෙට ඕන ඕන විදිහට, ඕන ඕන තාලෙට, ඕන ඕන පදේට නටන්න. මෙතන ඇවිල්ලා සකබඹරේ වගේ අංශක 360ම වටේ කැරකි කැරකි රට මංමුලා කරලා මේ රටේ ඉන්නේ 120,000 අමනෝඥයෝ ගානට දාගෙන මෙතන එනවා බණ දේශනා කරන්න. මං ඒගොල්ලන්ට කියන්න කැමති, පොඩ්ඩක් ධම්මපදයෙන් ඉගෙන ගන්න. අත්තානමේව පටමන් පතිරූපේ නිවේසේ අතඤ්ඤ මනුසාසෙය්‍ය නකිලිසෙය්‍ය පඬිතු. තමන් සුදුසු ගුණෙහි පීඨා සිට අනුන්ට බණ දේශනා කරන්න. ඒක කරන්න. දැන් මොනවටද මුදල් අමාත්‍යංශයේ ලේකම්වි මහබැංකුවේ අධිපති විපක්ෂ නායක කාර්යාලයට ආවේ? ගෝඨාභය රාජපක්ෂ එවකට ජනාධිපතිවරයා වැන්න එක විතරයි නොකරේ, අනේ පොඩ්ඩක් ගෙන්නගෙන රට වැටී තිබෙන ප්‍රපාතය ගැන කරුණු අවබෝධ කරගන්නේ කියලා අපිට කිව්ව නිසා අපි ගෙන්න ගත්තා. ගෝඨාභය රාජපක්ෂ එවකට ජනාධිපතිවරයා ආයාචනා කරා. ඉතින් අපි ඒවට සවන් දුන්නා. සවන් දීලා පැහැදිලිවම අපි කොන්දේසි ඉදිරිපත් කළා. දැන් මේ කට්ටිය කියන්නේ රට විනාශ කරපු හොරු එක්ක එක්කහුවුන් නැති එක වරදක් කියලා. කොහොමද වැඩේ? හොරු එක්ක එක්කහුව වෙලා රට විනාශ කරපු, රට බංකොලොත් කරපු, රට පතුලටම වට්ටපු, රට මංකොල්ල කාපු, රට විනාශ කරලා මෙරට මුදල් විදේශ රටවලට ගෙනිච්ච එක්ක එක්කහු වුණේ නැති එක තමයි අපි කරපු පව. අනේ අපි කැමති ඒ පවට සමාදම් වෙන්න. අපි ඒක ගැන කිසිසේත්ම කනගාටු වෙන්නේ නැහැ. අමතකයි ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව. මොනවද ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ? අපි ශ්‍රේෂ්ඨාධිකරණයට සමගි බුද්ධි මණ්ඩපය, සමගි නීතිඥ සංගමය, මේ රටේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිද්ධ වුණා, මේ රට හිතාමතාම බංකොලොත් කරයි කියලා. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ? මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ආටිගල පීවී ජයසුන්දර, ඇතුළු කණ්ඩායමක්ම ඔව් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරයි කියලා කිව්වා. ඒ තීන්දුව මේ පාර්ලිමේන්තුවේ මම කියවනකොට බුරුතු පිටින් ආවා මට ප්‍රහාර එල්ල කරා. ඇයි? ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව උහුලා ගන්න බෑ. ඒක දරා ගන්න බෑ. රට විනාශ කරලා, රට බංකොලොත් කරලා, රට පතුලටම වත්තලා දැන් එනවා කියන්නේ අපි රට හදනවාද? රට විනාශ කරලා රට පතුලටම බස්සලා වැටුණු තැනින් විනාශ වුණු පහළම තැනින් උඩට ගත්ත එක මහා ප්‍රාතිහාර්යක් හැටියට රටට හුවා දක්වන්න සිද්ධ වෙනවා. මතක තියාගන්න, ඔබගේ තීන්දුව නිසා තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ පළවෙනි වතාවට රට බංකොලොත් වුණේ. මේ රටේ තිබුණ දෙපැත්ත පත්තු වෙන විලක්කුව උතුරු නැගෙනහිර ත්‍රස්තවාදය, දකුණු ත්‍රස්තවාදය, රට බංකොලොත් වුණේ නැහැ. රට බංකොලොත් වුණේ නැහැ. පතුලටම වැට්ටෙව්වා. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමති මේ රජයේ ක්‍රියාත්මක කරන ලුම්පන් ධනවාදය, ගජමිතුරු ධනවාදය, ක්‍රෝනි කැපිටලිසම් අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. අපි මේ රටේ ජනතාවට කියනවා, රටේ ලක්ෂ 220ට නෙවෙයි අපි IMF එකටත් කියලා තියෙනවා, අපි අනිවාර්යෙන්ම රීනෙගෝෂියේෂන් එකකට යනවා, අපි අනිවාර්යෙන්ම මේ රටේ ජනවරමක් ලබාගෙන ඒ වරම ක්‍රියාත්මක කිරීමට IMF එකත් එක්ක සුහදව ජනතාවගේ පැත්තෙන්, පොදු ජනයාගේ පැත්තෙන්, මිනිස්සුන්ගේ පැත්තෙන්, මානුෂීයත්වෙන් රට ගැන හිතලා ජාතික අවශ්‍යතාවය කේන්ද්‍ර කරගෙන අපි ජනතාවාදී ජනහිතකාමී ගිවිසුමකට යනවා. දැන් මට ඇහුණ මේ ඒ පැත්තෙන් කියනකොට අපි රීනෙගෝෂියේෂන් එකකට යනවායි කියලා කොහොමද එහෙම කරන්න කියලා ලොකුට කෑ ගහනවා. මොකද කරන්න බැරි? මොකද කරන්න බැරි? දැන් ඒගොල්ලෝ කිව්වා මේ එක පුද්ගලයෙකුට 2500ක් ඇති කියලා මාසෙකට ජීවත් වෙන්න. එහෙව් අය කියනවා IMF එකත් එක්ක ආයේ කතා කරන්න බැහැ කියලා. මම එකක් කියන්න කැමතියි. මේ වහල් භාවෙන් මිදෙන්න කොන්ද කෙලින් තියාගෙන කශේරුකාව ශක්තිමත් කරගෙන ඕනම කෙනෙක් එක්ක ආත්ම ශක්තිය තුලින් හොඳ නෙගෝෂියේෂන් එකකට යන්නට ඇයි බැරි? පුළුවන්. අපි ඒ දේ කරනවා. අනිවාර්යෙන්ම ඒ යුතුයකම ඉෂ්ට කරනවා. මහ ලොකෝට සමාජ සාධාරණත්වය ගැන කතා කරා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනකොට පික්පොකට් ගැහුවේ වැඩ කරන ජනතාවගේ අරමුදල් වලට නේද? පෙන්ෂන් ෆන්ඩ්ස් වලට නේද? මේ රටේ සුපිරි කෝටිපතියන්, කෝටි ප්‍රකෝටිපතියන්, ප්‍රයිමරි බන් ඩීලර්ස්ව තමන්ගේ ගජමිතුරු ධනවත් හිතවාදීන්ව බේරගත්ත නේද? රැකවරණයක් ලබා දුන්න නේද? එහෙව් ප්‍රතිපත්ති අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. අනිතක මේක පුදුම ආණ්ඩුවක්. දුප්පත්කම තුරන් කරනවා කියනවා. හැබැයි දුප්පත්කම හඳුනාගන්න දරිද්‍රතා රේඛාව තාම ගණනය කරලා නැහැ. ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය හරියට ක්‍රියාත්මක කරලා නැහැ. හිතූ විදියට ප්‍රතිලාභ ලබා දෙනවා. කොහොමද මේ තීන්දුව ගන්නෙ? විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ 134ක් වරමක් තුල මේ රටේ නායකත්වයට ආපු වෙලාවේ ඉස්සල්ලාම කරන්න තිබ්බේ පැහැදිලි ජාතික සංගණනයක් කරලා දරිද්‍රතා රේඛාව හඳුනාගෙන ඒ අනුව සහන ටික ලබා දීම. දැන් කරන්නේ ඒකේ කන පිට සහන ටික දීලා ඉවර වෙලා සංගණනය කරලා ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය, දරිද්‍රතා රේඛාව ගණනය කිරීම, මේ වගේ දේවල් කරන ඔක්කොම කරන්නේ කන පිට. ඉස්සෙල්ලා කරන්න ඕන දේ අගට කරනවා, අගදි කරන්න ඕන දේ මුලට කරනවා. මේ වගේ තකතිරු පාලනයක් අද අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. මේගොල්ලෝ කතා කරනවා අපනයන ප්‍රවර්ධනය ගැන. තමයි ඇඟලුම් කම්හල් 200 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනකොට මේ හදන්නේ ගමේ නගරේ කොල්ල කෙල්ල ලව්වල සුද්ධියන්ට යට ඇඳුම් මස්සන්නේ කියන කතා කියපු කට්ටියම දැන් කියනවා අපනයන ප්‍රවර්ධනය කරනවායි කියලා. අපනායනය ප්‍රවර්ධනය කරන්න කොහොමද? රෙඩ් ටේප් එක අයින් කරන්නට ඕන. ඊස් ඔෆ් ඩුයින් බිස්නස් ඉන්ඩිසීස් වල අපි ඉහළම තැනකට එන්නට ඕන. වන් ස්ටොප් ෂොප් එකක් ක්‍රියාත්මක කරන්නට ඕන. ඔය ආයතන 15ද 20ද 25ද ඒ අනුගතිය ඕවද කවුන්ට ලබා දෙන්න. මෝඩි අග්‍රාමාත්‍යතුමා කොරෝනා කෝවිඩ් සමයේ චීනෙන් එළියට පිට වෙන ආයෝජන ඉන්දියාවට ලබා ගන්න. ඒ නිර්මාණය කරපු යාන්ත්‍රණය ඒවෙන් ඉගෙන ගන්න. වන් ස්ටොප් ෂොප් එකක් නිර්මාණය කරගන්නට බැරුව ලත වෙවි ඉක්ක ගගහ ඉන්න තටම තටම ඉන්න ආණ්ඩුව කොහොමද රට හදන්නේ? ඒ වගේම මේ වගේ අන්ත දූෂිත බංකොලොත් රටෙත් හොරකම් කරන පුනර්ජනනීය බලශක්තියෙන් හොරකම් කරන සුළං බලාගාරවල ටැරිෆ් රේට් එක තීන්දුව කරනකොට හොරකම් කරන ටෙන්ඩර් ක්‍රමවේදය බැහැර කරලා අන්සොලිසිටඩ් ප්‍රපෝසල් සරහා තමන්ගේ ගජමිතුරන්ට තෑගි භෝග බෙදා දෙන මන්ත්‍රීවරුන්ව බිලීබා ගන්නට බාර් පර්මිට් බෙදෙන ලිකර් පර්මිට් බෙදෙන වයින් ස්ටෝස් බලපත්‍ර බෙදෙන මේ රජයට පුළුවන් ද රට හදන්න? මේගොල්ලන්ට කරන්න පුළුවන් එකම එක දෙයයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරලා රාජ්‍ය බලය හරහා විවිධ වරදාන වරප්‍රසාද කාලෝචිතව ලබා දීලා තමන්ගේ තැන රැකගන්න විතරයි පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්නට ඕන මේ රට ගොඩනැගීමේ එකම විකල්ප දර්ශනීය ක්‍රියාමාර්ගය තිබෙන්නේ සමගි ජන බලවේගයටයි සමගි ජන සන්ධානයටයි. අපි ලුම්පන් ධනවාදය බැහැර කරලා අන්තවාදී සමාජවාදය බැහැර කරලා අන්ත දක්ෂිණාංශක නොවි අන්ත වාමාංශික නොවි තුන්වෙනි මාවත මෙද මාවතේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙළඳපොළ ආර්ථිකයේ ක්‍රියාත්මක කරලා අපේ අරමුණ ව්‍යවසායකත්වයට ඉඩ දීලා පෞද්ගලික ව්‍යවසායකත්වය හරහා ආර්ථික වර්ධනය කරන ඒ එන්ජිම ඒ පෞද්ගලික අංශයට ලබා දෙන්න පුළුවන් ඉහළම ශක්තිය ලබා දීලා ධනය උත්පාදනය කරලා සම්පත් උත්පාදනය කරලා හැබැයි උත්පාදනය වෙන ධනය සම්පත ආදායම ජන සමාජයේ සමානාත්මතාවය සමාජ සාධාරණත්වය කේන්ද්‍ර කරගත් සම්පත් බෙදී යාමේ සාධාරණ ව්‍යුහය තුළ අපි මේ රට ගොඩ ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන අධ්‍යාපනයේ සාධනීය වෙනසක් කරනවා අධ්‍යාපනයේ නවීකරණය කරනවා අධ්‍යාපනය ශක්තිමත් කරනවා නිදහස් අධ්‍යාපනය ඉහළට මොසවා තබනවා සුභසාධන රාජ්‍ය ශක්තිමත් කරනවා ප්‍රතිපාදන ලබා දෙනවා ඒ වගේම ලබා දෙන ප්‍රතිපාදන වලට සරිලන කාර්යක්ෂම සේවාව අපි බලාපොරොත්තු වෙනවා කෘෂිකර්මාන්තය ධීවර කර්මාන්තය ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් මේ රටේ ආර්ථික එන්ජිම අපි ශක්තිමත් කරනවා අපනයන කේන්ද්‍රීය කර්මාන්ත විප්ලවයක් නිෂ්පාදන කර්මාන්ත විප්ලවයක් අපි රටේ ක්‍රියාත්මක කරනවා තොරතුරු තාක්ෂණ අපනයන ප්‍රවර්ධනය කරන වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා ජන සමාජයේ කුඩා දරුවගේ ඉඳලා මව්වරුන් ඉඳලා පාසල් දරුවන් ඉඳලා සමාජ රැකවරණය සමාජ ආරක්ෂාව ඒ සුභසාධන රාජ්‍ය හරහා ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා ඒ වගේම ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් තුළින් අපේ රටේ භූගෝලීය පිහිටීම අපේ වාසියට හරවාගෙන මේක අපේ භූගෝලීය පිහිටීම වෙනත් අය අපේ රට වෙනම සූදුවකට වෙනම වෙන්දේසිගන්තයකට යොමු කරන්නට හදන මොහොතක අපි අපේ ශක්තිය බවට අපේ රටේ භූගෝලීය පිහිටීම පාවිච්චි කරලා රටට ලබා ගන්න පුළුවන් ලොකුම සම්පත ලොකුම අගය ලොකුම ජයග්‍රහණ ලබා ගන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට අපි පක්ෂයි. හැබැයි ආර්ථික පරිවර්තනය කියන එකේ නාමෙන් මේ රටේ ජනවරම තුට්ටු දෙකට පාවා දෙන ක්‍රියාදාමයන් වලට අපි සූදානම් නැහැ. මේ වරමක් නැති ආණ්ඩුවක්, මේ පිළිගැනීමක් නැති ආණ්ඩුවක්, මේ විශ්වාසයක් නැති ආණ්ඩුවක්. ඒ නිසා ජනතා විශ්වාසය හරහා, විශේෂයෙන්ම අලුත් වරමක් හරහා මේ කරන්නා වූ විවිධ අකටයුතුකම් ආපහු හරවන්නට අපි පැකිලෙන්නේ නැහැ. අපි බැඳිලා නැහැ. අපි මේ දීලා තියෙන ඔය පරිවර්තන ටාගට්ස් වලට ඒව ක්‍රියාත්මක කරන්න අපි කිසිසේත්ම බැඳිලා නැහැ. නැවතත් වර ප්‍රකාශ කරනවා, IMF එකත් එක්ක රීනෙගෝසියේෂන් එකකට ගිහිල්ලා ජනතාවගේ පැත්තෙන් අපිට ලබා ගන්න පුළුවන් උපරිම වාසිය, උපරිම සහනය අපි ලබා ගන්නවා. බොරුවට ණය ගිවිසුම් ගැන බොරු ප්‍රචාර කරලා, පෝස්ටර් ගහලා, බොරුවට ප්‍රසිද්ධ කරලා, පාර්ලිමේන්තුවේ කාලය කාලා, පාර්ලිමේන්තුවේ දින දෙකක් වෙන් කරලා, ආපහු පළවෙනි දිනේම එක කැන්සල් කරලා, මේ වගේ විකට නාඩගම් වල අපි නිරත වෙන්නේ. ඇත්ත ඇති සැටියෙන්ම විනිවිද භාවෙන් යුක්තව, පාරිදෘශ්‍ය භාවෙන් යුක්තව, දූෂණයෙන් තොරව, වංචාවෙන් තොරව අපි අපේ රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කරනවා. මතක තබා ගන්න, රට විනාශ කරපු සියලුම හොරු ටික අපි නීතිය හමුවට ගෙන එනවා, අධිකරණය හමුවට ගෙන එනවා. රටෙන් හොරා කාපු හැම තඹ සතයක්ම, හැම රුපියලක්ම, හැම ඩොලර් එකක්ම නැවතත් වරක් අපේ රටට ලබා ගැනීමේ ස්ටෝලන් ඇසෙට්ස් රිකවරි ප්‍රෝග්‍රෑම් එක විනිවිද භාවයෙන් යුක්තව, කාර්යක්ෂමව මේ රටේ ලක්ෂ 220 වෙනුවෙන් ඒ යුතුකම ඉටු කරනවාමයි කියන එක ප්‍රකාශ කරමින් මගේ අදහස් ඉදිරිපත් කිරීම අවසන් කරන ස්තුතියි.
බොහොම සිත අවදාන කරු ආචාර්ය බන්දුල ගුණාන්ත මහත්ම ඔබතුමාට මිනිත්තු 22ක් කාලයක් තියෙනවා.
ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රට නිදහසින් පස්සේ ලංකා ඉතිහාසයේ වඩාම තීරණාත්මක පණත තමයි අද මේ ගරු සභාව සම්මත කරන්න උත්සාහ දරන්නේ. නිදහසින් පස්සේ ලංකා ඉතිහාසයේ මේ රටේ නිමවුම ආදායම, සේවා නියුක්තිය, මිල මට්ටම, ගෙවුම් ශේෂය, ඉතුරුම් ආයෝජනය වැනි සාර්ව ආර්ථික විචල්‍යයන් කෙරෙහි ඉතාම ප්‍රබල බලපෑමක් ඇති කරන, ඒ අනුව රටේ සමස්ත පරිවර්තනයක් සිද්ධ වීම සඳහා අදාළ නොසැලෙන අත්තිවාරමක් සපේන යළි රට ගොඩ නැගීම සඳහා වෙන ජාතික වැඩපිළිවෙල තමයි මේ පනත් හරහා ඉදිරිපත් වෙන්නේ. ඒක නිසා එතනින් ප්‍රථමයෙන් සඳහන් කළ යුතු වෙනවා මේ පනත්වල ඉලක්කම් දත්ත ඇතුළත් කරලා, ඒ දත්ත ඉලක්කම් මත පාර්ලිමේන්තුවේ මූල්‍ය කළමනාකරණයේ විනය හා ආර්ථික විනය ගැටගැව්වේ නැත්නම් නැවත වතාවක් රට බංකොලොත් වීම වළක්වන්න බෑ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මීට කලින් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපති ධුරයේ දරන අවධියේදී ආචාර්ය බීබී ජයසුන්දර මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස සිටියේදී පළවෙනි කඩාවැටීම සිද්ධ වුණා. ආර්ථිකයේ වර්ධන අනුපාතය ඍණ 1.4ක් වුණා. ඒ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට බාරගත් අවස්ථාවේදී විපක්ෂ නායකතුමත් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සිටි රජය මේ මූල්‍ය කළමනාකරණය සඳහා අවශ්‍ය නීතියක් මේ ගරු සභාවේ සම්මත කළා. 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත. මේ පනතේ ප්‍රධාන ඉලක්ක තුනක් කිව්වා. එක, 2006 වන විට ලංකාවේ මුළු ණය, ලංකාවේ අයවැය පරතරය 2006 වන විට ධනදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 5%ට අඩු විය යුතු අතර ඉනික්බිති කවුරු ආණ්ඩු බලය ගත්තත් මේ අයවැය පරතරය 100%ට අඩු මට්ටමින් පවත්වාගෙන යුතුයි කියලා නීතියක් සම්මත කළා. 2013 රටේ නොපියු ණයබර ප්‍රමාණය දළදේශීය නිෂ්පාදනයේ 65%ට අඩු කරන්න කිවිසගත්තා. 3.9 සඳහා අපවෙන ප්‍රමාණය දළදේශීය නිෂ්පාදනයේ 4.5%ට වඩා වැඩි කරන්න බෑ කියලා මේ ගරු සභාව නීතිය සම්මත කළා. ඒ සම්මත කරපු නීතියේ අඩංගු කරුණු ටික ඊට පසු වෙන ලංකාවේ ආණ්ඩුව අනුගමනය කළා නම් ලංකාව කවදාක්වත් බංකොලොත් වෙන්නේ නැහැ. හැමදාම ඊට පස්සේ රජයන් අයවැය පරතරයේ 100%ට අඩු මට්ටමට ගෙනිච්චා නම් ණය බරතාවයේ 65%ට අඩු කළා නම් ණය සඳහා අපවෙන ප්‍රමාණය 4.5%ට වෙනස් කරන්න නැතුව තියාගත්තා නම් කවදාක්වත් ලංකාව බංකොලොත් වෙන්නේ නැහැ. ඒ නිසා දැනුත් මේ කියන එක වෙනස් කරනවා කියන එක හදාස් කරන්න. නැවත වතාවක් මේ අය යම් ලෙසකින් බලයට આવොත් රට අනිවාර්යෙන් ආයිත් බංකොලොත් වෙනවා කියන එක. මොකද රටක් මෙවැනි නීතියක් මගින් බැඳ තබන්නේ සාමාන්‍යයෙන් ආවේගශීලීව කතාබහ තුළින් එහෙම නැත්නම් ඡන්ද ලබා ගැනීම කරන දේශපාලනයෙන් රටක් ආණ්ඩුකරණය කරන්න බෑ. දැන් මේ පනතේ බලාපොරොත්තුව තමයි සභාපතිතුමනි මේ රටේ සමාජ ආර්ථික සංස්කෘතිකමය ව්‍යුහාත්මක හා ප්‍රමාණාත්මක වෙනස්කම් රාශියක් තුළින් රටේ සමස්ත ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම. ඒ සඳහා රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය ඵලදායී ලෙස නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා කාර්යක්ෂම ලෙස යොදා ගැනීම. ඒ සඳහා අන්තර්ජාතික වශයෙන් අපිට තියෙන අර්බුද විසඳ ගැනීම සඳහා අපි කැමැති වුණත් නැතත් ගත්ත ණය ප්‍රමාණය ගෙවන්න ඕන. දැනට අපි හුස්ම ගන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ජනාධිපතිතුමා අස්සම් කරලා තියෙන ගිවිසුමට පිසිද්ධ වෙන්නේ. අද තෙල් පෝලින් නැත්තේ කිසිම කෙනෙකුට කරදරයක් නැතුව තෙල් බිල තීරණය වෙන්නේ සූත්‍රයකට අනුව. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය ගිවිසුම නිසා අපි මේ ගිවිසුමේ ප්‍රකාරව කටයුතු කළේ නැත්තම් අපිට එදිනෙදා ආණ්ඩුව පවත්වාගෙන යමේ විහිදන් ටිකවත් දරන්න බැරි වෙනවා. දැන් සභාපතිතුමනි ඔබතුමත් පිළිගන්නවා කවුරු ආණ්ඩුව ආවත් ලබන අවුරුද්දේ අයවැය ලේඛනේ හදන්න ඕන. අයවැය ලේඛනේ හැදුවේ නැත්තම් 25 වෙනිදාට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න බෑ. 10 වෙනිදාට විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවන්න බෑ. ජීවත් වීම සඳහා ජීවිතය සමග අරගලයක යෙදෙන සාමාන්‍ය දිරිදු ජනතාවට අස්වැසුම සමෘද්ධිය දෙන්න බෑ. මේ වියදම් දැරීම සඳහා අයවැය හදන්න ඕන. එතකොට ලබන වර්ෂයේ මේ විස්තීර්ණ ණය ගිවිසුම සංශෝධනය කරනවා නම් ඒක ගැන කතා කරන්න යනවා නම් මේ ආණ්ඩුවක් ඇවිල්ලා බැරි වෙලාවත් මේගොල්ලන්ට ආණ්ඩුව ගියොත් රට ඉවරයි. පඩිගෙවන්න හම්බ වෙන්නේ නැහැ. විශ්‍රාම වැටුම් ගෙවන්න හම්බ වෙන්නේ නැහැ. සංශෝධනය කරන්න ගියොත් මොකද දැන් අස්සම් කරලා තියෙන ගිවිසුමේ සභාපතිතුමනි රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා අස්සම් කරලා තියෙන්නේ පුරෝගතනය කළ තියෙනවා. 2025 වර්ෂයේදී විදේශ සම්පත් පරතරයක් ඇති වෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 5. දැන් අපි සතුව තියෙන මුළු සංචිත ප්‍රමාණය වැඩි කරගෙන තියෙනවා. රට සතු දළ විදේශ වක්කම් ප්‍රමාණය 5.6. අපිට external resources gap එකක් කියලා එකක් එනවා.
ඕඩ ප්ලීස් මූලාසනයට ගරු වසන්තය අපා මන්තුමා අපතාව.
ගරු සභාපතිතුමනි බිලියන 5ක විදේශ සම්පත් පරතරයක් ඇති වෙනවා. එතකොට මේ ගිවිසුමේ අස්සම් කරලා තියෙන්නේ අපි 666ක් extended one facility යටතේ ලැබෙනවා IMF එකේ. IMF එකෙන් අයවැය හදන්න ලබන අවුරුද්ද දෙනවා 800ක්. World Bank එකෙන් දෙනවා 400ක්. Asian Development Bank එකෙන් 300යි. ණය සහනයක් ලැබෙනවා 3855ක්. දැන් මෙතන ඉතා පැහැදිලිව කියනවා අපි රාජ්‍ය බලයක් ගත්තොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කතා කරලා මේක සංශෝධනය කරනවා කියලා. බොහොම සරල උත්තරයෙන් දෙන්න තියෙන්නේ. තමුන් ආසලට ලබන අවුරුද්දේ ආයවැයක් හදන්න බෑ. බලයක් ආවා. මොකද IMF එක කියනවාද හරි අලුත් ආණ්ඩුවක් ආවා. අපිත් එක්ක කතා කරන්න ලෑස්ති වුණා. අපි මේ රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිත් එක්ක අත්සන් කරපු ගිවිසුමේ ප්‍රකාරව කටයුතු කරන්නේ. අපි එහෙම කිව්වහම අර පසුගිය 16 වතාවම වගේ මේ අපි IMF ප්‍රෝග්‍රෑම් එක අත්තරිනවා. අපි මේක පිළිගන්න ඕනේ මේ රටේ වගකිව යුතු මහජන නියෝජිතයන් ලෙස මේ රට ණය ගෙවන්නේ නැතුව 2027 වෙනකම් පවත්වාගෙන යන්නේ ගිවිසුම ප්‍රකාරව. ඒ ගිවිසුමේ 2027 වර්ෂයට ඒ ගිවිසුම ප්‍රකාරව අපේ නැති වෙනවා විදේශ සම්පත් පරතරයක් ඇති වෙනවා 2027 දී 3,000,000,000 ඩොලර් 3,911. එයින් IMF එක දෙන්න පොරොන්දු වෙලා තියෙනවා 329 මිලියන. අයවැය හදන්න දෙන්න පොරොන්දු වෙනවා 2027 අයවැය හදනකොට 1,600,000ක්. 2027ට World Bank එක 300යි, Asian Development Bank එක 300යි. තව මදි වෙනවා, ණය සහනයක් ලැබෙනවා 1,482. එතකොට 2027 දී ගරු ත්‍රිසත්නායක හිටපු ඇමතිතුමාට තේරෙනවා 1.5ක් මදි වෙනවා 2027 අවුරුද්දේ. ඒ 2027 අවුරුද්දේ IMF එක අපිට දෙනවා රටක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න සවරින් බොන්ඩ් එකක් ඉෂුව කරන්න. හැබැයි ඒ වෙනකොට අපේ දල ජාත්‍යන්තර සංචිතය දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතය බිලියන 14ට වැඩි වෙන්න ඕන. ලබන අවුරුද්දේ විදේශ සම්පත් විදේශ සංචිත 8ට වැඩි වෙන්න ඕන. 2026 දී 10ට වැඩි වෙන්න ඕන. 2027 දී 14ට වැඩි වෙන්න ඕන. මේ ගිවිසුම් වලට මුදල් අමාත්‍යාංශයේ ලේකම්, භාණ්ඩාගාරයේ ලේකම්, මුදල් ඇමතිවරයා වශයෙන් ලංකා ආණ්ඩුව අත්සන් කරලා තියෙනවා. ඔබතුමාලා කියනවා අලුත් ජනවරමක් අරන් මේක වෙනස් කරගන්නවා කියලා. එහෙනම් ඔබතුමාලට ආණ්ඩු කරන්න හම්බ වෙන්නේ නැහැ කවදාවත්. ඔබතුමාලා කොහොමද එහෙමද දැන් IMF එකේ පණිවිඩයක් කරේම අලුත් ජනවරමක් ඇවිල්ලා මේක වෙනස් කරන්න? අපි මේක කරන්නේ මේ රට දාලා යනවා. ඉතාලම අවදානම් තත්වයකට රට වැටෙන බව අද ඉතා සාහතික ලෙස සපත කළා මේ විපක්ෂ නායකතුමා ගරු සභාවට දැනුම් දුන්නා. එතුමා බොහොම පැහැදිලිව කිව්වා අපි මේක පිළිගන්නේ, අපි මේක අරගෙන ගිහිල්ලා වෙලා නැවත සාකච්ඡා කරලා මේක වෙනස් කරගෙන එනවා කිව්වොත් ඒ වෙනස් කරගෙන එනකන් අපි අනිවාර්යයෙන්ම ලබන වර්ෂයේ අයවැලේකණයක් හදන අලුත් ආණ්ඩුවක් එනවා අපේ ආණ්ඩුවක්. ඒකෙදී අපි මේ ටික අකුරටම වෙනස් කරන්න නැතුව ඉෂ්ට කරනවා. ඉෂ්ට කරන බව නීතියක් ලෙස සපත කරනවා. නීතියක් ලෙස සපත කිරීමේදී ආර්ථික පරිවර්තන පනති තියෙනවා. කවුරු රටේ ජනාධිපති වුණත් කවුරු රටේ ආණ්ඩුව කළත් සෑම වර්ෂයකදීම මේ ලංකාව ඇතුළත ප්‍රාථමික ගිණුමේ අයවැය හදනකොට ප්‍රයිමරි ඇකවුන්ට් එකේ දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයන් ලෙස 2.3ක අතිරික්තයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ රාජ්‍ය සේවක වැටුප් ගෙවන්න, විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවන්න, සමෘද්ධි ඇතුළු සානාධාර ටික ගෙවන්න පුළුවන් වෙන්න, පොලී ගෙවන්නේ නැතුව ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති වෙන්න ඕනේ දල දේශීය නිෂ්පාදනයෙන් 2.3ක ඉදිරි කාලය තුල. කවද වෙනකන්ද? 2048 වෙනකන් කවුරු ආණ්ඩු කළත් මේ ක්‍රමයට රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කරන්න නම් ජනතාවගේ වැටුප් ටික ගෙවන්න, විශ්‍රාම වැටුප් ටික ගෙවන්න, සමෘද්ධි ඇතුළු සානාධාර ගෙවන්න, මෙය දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයන් ලෙස 2.3ට පවත්වාගෙන යා යුතුයි කියලා නීතියක් බවට පත් කරනවා. ඒක හොඳද නරකද? සල්ලි අච්චු ගහන්න බෑ. මීට පෙර ඕනෙම ආණ්ඩුවකට සෑම ආණ්ඩුවක්ම සල්ලි අච්චු ගහලා තියෙනවා ලංකා ඉතිහාසයේ. මුදල් වියදම් කරනවා, වියදම් කරන එක බදි වෙනකොට පරිපූර්ණ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා. පරිපූර්ණ ඇස්තමේන්තුව අනුව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා, බැඳුම් කර නිකුත් කරනවා. ගන්න කෙනෙක් නැති වෙච්චාම ඒ ටික අරන් සල්ලි ටික එළියට දානවා මහා බැංකුව. සල්ලි අච්චු ගැහුවා ගහලා ඉවර කළා. මේක නතර කරන්න ඕන නිසා මේ ගරු සභාව නීතියක් ගෙනාවා. මීට පස්සේ මහා බැංකුව සල්ලි අච්චු ගන්න තහන. ඒ නිසා සල්ලි අච්චු ගන්නෑ. එහෙනම් අච්චු ගාලා ගන්න බැරි නම් ගන්න වෙන්නේ ජාත්‍යන්තර ආයතනත් එක්ක ඇති කරගත්ත කිවිසු සම්බන්ධතාවයේ මත. අපි 2027 වෙනකන් ජාත්‍යන්තර ණය හිමියන්ට ණය ගෙවීමේ සාන කාලයක් ලබාගෙන තියෙනවා. ඒවා බොරු වැඩලු, ඒවා බොරුලු කියලා තියෙනවා. දැන් ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ලෝකේ ප්‍රබල රටවල් තුනක් ඔෆිෂියල් ක්‍රෙඩිට් කමිටි කියලා එකක් රැස් වුණා. කවුද? ඉන්දියාව, ජපානය, ප්‍රංශය. මේ රටවල් තුන එකතු වෙලා තමයි අපේ ණය, මේ ලංකා ආණ්ඩුවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කලේ. ඇයි මේ රටවල් වලට නිග්‍රහ කරන්නේ? එහෙම හිට පුළුවන් රටක් ආණ්ඩු කරන්න. දැන් ඊළඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනම ඩෙට් සස්ටේනබල් ඇනලිසිස් කියලා ණය තිරසර භාවයේ පිළිබඳ විශ්ලේෂණයක් කරලා තමයි මේ පනතට ඇතුළු කරලා තියෙන්නේ. අපි 2032 වන විට කාගේ ආණ්ඩුවක් තිබුණත්, කවුරු ජනාධිපති වුණත් ලංකාවේ ණය බර අඩු කරන්න ඕනේ දළදේශීය නිෂ්පාදනයෙන් 95%. දැන් 128යි 130ට තියෙන මේක 95ට ගේන්නම ඕන. ඊට පස්සේ කවර දේවල් මහජනයට පොරොන්දු වුණා, මොන සුභ සාධනවාදී කතා කිව්වත් වර්ෂයක දළ රටේ දළ මූල්‍ය අවශ්‍යතාවය ග්‍රොස් ගවර්මන්ට් ෆයිනෑන්ස් නීඩ්ස් කියන එක දළ දේශීය නිෂ්පාදනයෙන් 13% බොන්න බෑ. දැන් 34-35 තියෙනකොට වෙන්නේ සල්ලි අච්චු ගගා එක පියෝ ගන්නවා. ආණ්ඩුවට මුකුත් කරන්න බෑ, නීතියක් ගේනවා. මේ නීතිය සම්මත වුණාට පස්සේ දළ දේශීය නිෂ්පාදනයෙන් 13% වඩා රජයේ මුදල් අවශ්‍යතා ඇති කරගන්න බෑ. ඩෙට් සර්විසස් ණය වාරික පොලි 4.5% වඩා වැඩි වෙන්න බෑ GDP වලින්. ඊළඟට වක්කඩ කැඩුවා වගේ ඕන විදියට ගෙනල්ලි වෙලා විදේශ විනිමය විනාශ කරලා සංචිත ඇද වැටෙන්න දෙන්නේ. ගෙවුන් ශේෂේ ජංගම ගිණුමේ හිංගය දළ දේශීය නිෂ්පාදනයෙන් 1%ට වැඩි වෙන්න බෑ. අද නීතියක් ලෙස මේක දාලා තියෙනවා. ඊළඟට හැම වර්ෂයේම ආර්ථික වර්ධන අනුපාතය 5% ඊට වඩා වැඩියෙන් පවත්වාගෙන යන්න ඕනේ. විරැකියාවේ අනුපාතය 5% ඊට වඩා අඩුවෙන් පවත්වාගෙන යන්න ඕනේ. කාන්තා ශ්‍රම සහභාගීත්වය 40%ට වැඩි කරන්න ඕනේ. මේව නීති. මේ ටික කරාම අපිට රටේ නිමවුම ආදායම සේවා නියුක්තිය මිල මට්ටම ගෙවුම් ශේෂය ඉතුරුන් ආයෝජනය කියන සාර්ව ආර්ථික විචල්‍යයන් හැම එකකම ඉලක්කගත වැඩසටහනක් මේකෙ තියෙනවා. මේ වැඩසටහන ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරොත් අපිට 2048 වන විට ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 20,000ට වඩා වැඩි ඒක පුද්ගල ආදායමක් ලබන සංවර්ධිත රටක මිනිස්සු ලෙස ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ ඉලක්කය කරා යන වැඩපිළිවෙල තමයි මෙහි තියෙන්නේ. රනිල් වික්‍රමසිංහට වැඩපිළිවෙලක් තියෙනවද? රනිල් වික්‍රමසිංහ කොහොමද මේක කරන්නේ කියන එක අහන අයට උත්තරේ තමයි දීලා තියෙන්නේ. අපි මේක කරන්නේ ලෝකයේ සියලුම ආධාර සපයන ණය දෙන රටවල් සමග අන්තර්ජාතිකව ගිවිසුම් වලට ලැබිලා ඒ ගිවිසුම් ඒ ආකාරයෙන් ඉදිරියට කරන් යාම සඳහා අවශ්‍ය නීතිමය වගන්තිමයට ඇතුළත් කරලා පනතක් ලෙස සම්මත කිරීමෙන් තමයි රට නැවත කඩා නොවැටෙන සුරක්ෂිත මිනිස්සු මරා නොගන්න දේශයක් ඇති කිරීමේ කාර්යභාරය තමයි මේ පනතෙන් සිද්ධ වෙන්නේ. එතුමා කියනවා මේක එක සැරේ ආයෝජනය ගන්න වන් ස්ටොප් ෂොප් එකක් අවශ්‍යයි කියලා. මේ පනත කියෝලා නැහැ. මේ පනත ඉතා පැහැදිලිව තියෙනවා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, මේවා සියල්ල ඒකාබද්ධ කරලා අලුත් කලාප ඇති කරලා ඩිරෙක්ට් ෆොරින් ඉන්වෙස්ට්මන්ට් විශාල ලෙස ආර්ථිකය ආකර්ෂණය කරන්න ඕනේ. මේ තියෙන තැනින් පිම්පක් රටට උඩට එන්න නම් මැදි ආදායම් උගුලෙන් ලංකාව මිදෙන්න නම් එතනදී අපි විශාල ගැම්මක් රට ඇතුළට ගේන්න ඕනේ. මගේ උගත් මිත්‍ර කබීර් හෂිම් මැතිතුමා පිළිගන්නවා, ගිය අවුරුද්දේදී සිංගප්පූරුවට ඍජු විදේශ ආයෝජන ඇමරිකන් ඩොලර් බිලියන 140යි, ඉන්දියාවට ඍජු විදේශ ආයෝජන බිලියන 70යි, වියට්නාමයට 28යි, තායිලන්තයට බිලියන 20යි, ශ්‍රී ලංකාවට 1 බිලියනයි. ඉතින් මොකද ඔව් දීර්ඝ කාලීනව තියෙන ප්‍රශ්න.
ඔව් ගරුමන්තුමා,
නෑ මම කරුණාවයි
මේ සභාවේදී දැන් මාස දෙකකට විතර කලින් මම ආයෝජන ප්‍රවර්ධන ඇමැතිතුමාගෙන් ඇහුවා ගිය අවුරුද්දට කොච්චර ආවද කියලා ඍජු විදේශ ආයෝජන. එතුමා කිව්වා බිලියන 1.8කට අස්සම් කරලා තියෙනවා, ඒත් රුපියලක්වත් ආවේ නැහැ තාම කියලා ඉවරලා. එතකොට දැන් ඔබතුමා කියනවා බිලියනක් ආවා කියලා, පරස්පරයක්
තියෙනවා. එතුමා
කියන්නේ ඕනෙම කාලෙක ගත්තොත් මම සංඛ්‍යා දත්ත පිළිබඳ මගෙත් එක්ක තර්ක කරන්න එපා. මොකද හේතුව මම ඒ පිළිබඳ පොතපතේ සඳහන් කරලා තියෙනවා හරියට. අපි දල වශයෙන් අපේ රටට පසුගිය කාල පරිච්ඡේදය තුළ බිලියන 1ක් ඉක්මෝන ණය නැති ඍජු ආයෝජන ලැබිලා නැහැ. ණයත් එක්ක ගත්තාම ණය ඍජු ආයෝජන වල කොටසක් ලෙස ආයෝජන ලැබෙන ණය සලකනවා. ඒකට පටල ගන්න එපා. අපි මේ කියන කරුණු ටික සත්භාවයෙන් මේ රටේ පළල් පරිවර්තනයක් අවශ්‍යයි. BOI එක දීර්ඝ කාලයක් තිබිලා ආයෝජන ඇවිල්ලා තියෙන්නේ බිලියන 1කට අඩු ප්‍රමාණයක් නම්, අනිත් රටවල් වල බිලියන 20 30 40 50 එනවා නම් අපි දේශපාලන පක්ෂපාත ભેදෙන් තොරව පිළිගන්න ඕනේ. අපනයන සංවර්ධන මණ්ඩල අපනයනාභිමුඛ ආර්ථිකයක් ඇති කරන්න නම් මේක නවීකරණ කෘෂිකර්මාන්තයක් යටතේ මේ කරන වැඩසටහන මේ පරිවර්තන පනත් කෙටුම්පතේ තියෙනවා. අලුත් තාක්ෂණය යටතේ හැම ගොවියෙක්ම මේ රටේ මහ පොළොව පළදායි ලෙස යොදාගෙන අපනයනය කළ හැකි භෝග අපනයනය කිරීම සඳහා වෙන ආර්ථික පරිවර්තනයකට අදාළ දේ මෙහි තියෙනවා. ඩිජිටල් කරණයට අදාළ දේ මෙහි තියෙනවා. ඊළඟට නිෂ්පාදනය වැඩි කරන්නට අදාළ ක්‍රමවේදයේ තියෙනවා. ඒ සියල්ල හැසිරවීම සඳහා ප්‍රධාන හිඟියන් දෙකේ ප්‍රශ්නෙට උත්තර තියෙනවා. ප්‍රධාන හිඟියන් දෙක තමයි රාජ්‍ය අයවැයේ ජංගම කිණුමේ හිඟියයි, ගෙවුන් ශේෂයේ ජංගම කිණුමේ හිඟියයි නිසා තමයි රට බංකොලොත් උනේ. මේ සරල චිත්‍ර භවන අය කියනවා ඒක නිසා නෙමේ, ගෝඨාභය රාජපක්ෂ බදු අඩු කළ නිසායි අරකයි මේක කිය. මීට ඉස්සෙල්ලත් 2001 කඩාවැටුණ වෙලේ අපි මේ ඍණ ආර්ථිකය අරගෙන ඒක ධන බවට පත් කළේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන්. එදා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස සිටියේ චරිත රත්වත්ත, ආර් පාස්කල් ලිංගම්, පයිස් මොයිදීන්, රෝස් කුරේ වැනි අයත් එක්ක මමත් මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉඳලා ඒ වැටිච්ච රට ගොඩගත්තා. 37 නායක මැතිතුමා දන්නවා. එතකොට අපිට කිව්වේ මේ කිසිවක් නොදන්න අය අපි ධන ඍණ කියලා. ඒ කාලේ කාටුන් ශිල්පීන් කාටුන් වල ඇන්දේ මට හැම වෙලාවෙම ධන ඍණ කියලා. ඒ ධන ඍණ දාලා මේ රටක් කඩා වැටුණාම මේක ශාස්ත්‍රයක්, මේක ක්‍රමවේදයක්, මේක ජාත්‍යන්තර සම්මතයක්. ඒකට අනුව නැතුව හිතේ අදහස තිබුණාට අපිට ඕන විදියට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. අනිත් එක මේ වන විට එතුමන්ලා නොදැනුවත්ව හිටියට අවශ්‍ය අනපනත් සම්මත කළ ඉවර කළ තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මේ පාර්ලිමේන්තුව සම්මත කළා තියෙනවා ආණ්ඩුව වෙනුවෙන් රාජ්‍ය ණය ගැනීම, නිකුත් කිරීම සහ රාජ්‍ය ණය සේවාකරණය
ගරු අමාත්‍යතුමා කාර්ය අවසන්
සඳහා බලය ලබා දීම සහ අපකර නිකුත් කිරීම, ණය දීම, සැපියුම් කරුවන්ගේ ගිවිසුම් සහ කල්බදු මූල්‍යකරණ ගිවිසුම් බාර ගැනීම ඇතුළු රාජ්‍ය ණය කළමනාකරණය කිරීම පිණිස වෙනම පනතක් ගෙනල්ලා තියෙනවා. රාජ්‍ය ණය කළමනාකරණ පනත. ඉතින් කවුරු ආණ්ඩුව ගත්තත් මේකට අනුව තමයි රාජ්‍ය ණය කළමනාකරණය කරන්න වෙන්නේ. කවුරු ආණ්ඩුව ගත්තත් මේ අද සම්මත වෙන මූල්‍ය කළමනාකරණ වගකීම් පනතට අනුව තමයි මූල්‍ය කළමනාකරණය කරන්න වෙන්නේ. කවුරු ආණ්ඩුව ගත්තත් මේ ආර්ථික පරිවර්තන පනතට අනුව තමයි
කාලය අවසන්
කරු සභාපතිතුමනි මම විනාඩියෙන් ඉවර කරනවා. මම සභාගත කරනවා ලේඛන දෙකක්. මේ මගේ කාලය අවසන් නිසා පළවෙනි ලේඛනය ශ්‍රී ලංකාස් ඉකොනොමික් ක්‍රයිසිස් ඉට්ස් රිකවරි ප්‍රෝග්‍රෑම් බයි HSS සමරතුංග සීනිය ඉකොනොමික් ඇඩ්වයිසර් ද ප්‍රෙසිඩන්ට්. දෙවැනි සභාගත කිරීම පොලිසි චැලෙන්ජස් ඉකොනොමික් ට්‍රාන්ස්ෆෝර්මේෂන් බයි RMSH සමරතුංග
අවසාන කරන
සීනිය ඉකොනොමික් ඇඩ්වයිසර්. මෙහෙම නොකර මේ කියන පිස්සුව කළොත් එහෙම උමතු සම්වරුසාවේ අපි ඔක්කොම උමතු සම්වරුසාවට අසු වුණා වගේ උමතු සම්වරුසාව එනවා උමතු සම්වරුසාව එනවා තෙමෙන අයේ මහා වැස්සට සීවිකල් වී පරණ වෙනවා. පිස්සන් රජ වුණත් එකයි රජුම් පිස්ස වුණත් එකයි කාගේ ගෑනු කාට ගියත් අපේ නමට ලැබෙයි ළමයි කියලා තමයි එදා සෝම පාල ගුණදීරයන් සඳහන් කළේ. ඒ නිසා පිස්සු විදියට ඉන්න ඇතුව ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවක් හදාගෙන මේ පනත විපක්ෂ වෙන කිසි කෙනෙක්ට රටක් ආණ්ඩු කරන්න හැකියාවක් හෝ පළපුරුද්දක් හෝ කවදාක්වත් ඇති වෙන්නේ නැති බව සඳහන් කරමින් සසර වසනා තාක්කල් ආණ්ඩුවක් කරන්න පුළුවන් වෙන්න නම් මේ පනත ඒකමතිකව සම්මත කරන්න උදව් කරන්න කියමින් මගේ වචන කීපය මෙහි සමාප්ත කරා.
Thank you. Honorable S. Adekkaranathan, you have 6 minutes.
Seven minutes.
You are given six.
Six. Thank you, தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே. இன்றைய தினம் பொருளாதார நிலை மாற்றம் பற்றிய சட்டமூலம் சம்பந்தமான விவாதம் நடைபெற்றுக் கொண்டிருக்கின்ற நிலையிலே நான் சில இதுக்கு அப்பால் சென்று சில விடயங்களை கூறலாம் என்று எண்ணுகின்றேன். முதலே இந்த மாதம் ஒரு ஜூலை மாதம் ஒரு கரிய நாளாக எங்களுடைய தேசத்திலே புகழப்படுகிறது. காரணம் என்னவென்றால் இந்த மாதத்திலே தான் வெலிக்கடை சிறையிலே எங்களுடைய தமிழீழ விடுதலை இயக்கத்தினுடைய தலைவர்கள் படுகொலை செய்யப்பட்டார். வன்முறை என்பது இனவாதம் என்பது இன ஒழிப்பு என்பது இந்த வெலிக்கடை சிறையிலே தான் ஆரம்பித்தது. அந்த வகையிலே இந்த 25ஆம் தேதி இந்த மாதம் இன்றைய நாள் இந்த வெலிக்கடை படுகொலை ஆரம்பித்த நாளாக இன்றைய நாள் இருந்து கொண்டிருக்கிறது. அந்த வகையிலே இந்த படுகொலை சம்பந்தமாக ஒரு விசாரணை இல்லை. அவர்களை எங்கே புதைத்தார்கள் என்று தெரியவில்லை. அதற்கான விசாரணை ஆரம்பிக்கப்பட்டதாக சொல்லப்பட்டதை ஒழிய அதற்கான தீர்வு அதற்கான சம்பந்தப்பட்டவர்கள் தண்டிக்கின்ற நிகழ்வு கூட இட்டவரைக்கும் நடைபெறவில்லை என்பதை மிக மன வருத்தத்தோடு தெரிவிக்கின்ற இந்த நிலையிலே உண்மையிலே இந்த அரசாங்கம் அந்த 83ஆம் ஆண்டு நடைபெற்ற ஜூலை படுகொலையை விசாரிக்க வேண்டும். அவர்களை எங்கே புதைத்தார்கள் என்று தெரிவிக்கின்ற ஒரு சூழலை இந்த உயர் சபையிலே நான் அரசாங்கத்திடம் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். 1969 கிட்டத்தட்ட 21 வயதில் தமிழீழ விடுதலை இயக்கத்தை ஆரம்பித்த தங்கத்துறை அவர்கள் 33 வயதிலே கைது செய்யப்பட்டார். 35 வயதிலே படுகொலை செய்யப்பட்டார். எவ்வளவு ஒரு கோரமான சம்பவத்தை பாருங்கள். 35 வயதிலே கைது செய்யப்பட்டவர், 33 வயதிலே கைது செய்யப்பட்டவர், 35 வயதிலே படுகொலை செய்யப்பட்டார். அவர் உள்ளே இருக்கின்ற போது திருமணம் செய்து ஒரு மகன் இருக்கிறார் கரிகால் என்று. அவர் இப்பொழுது லண்டனிலே இருக்கிறார். 1981 சித்திரை 5 தங்கத்துறை குட்டுமணி கைது செய்யப்படுகிறார்கள். பதிர்ச்சித்துறை மணற்காடு என்ற இடத்திலே இந்த கைது நடைபெறுகிறது. 1982-8-13 நீதிமன்றத்திலே எங்களுடைய தளபதியாக தங்கத்துறை அவர்களுக்கு இணைத் தலைவராக செயல்பட்ட குற்றுமணி என்னவர்கள் நீதிமன்றத்திலே உரையாற்றுகின்ற போது சொல்கிறார், எனது கண்களை ஏழை இளைஞர்களுக்கு கொடுங்கள், அவர்கள் மலரப்போகும் தமிழீழத்தை பார்ப்பார்கள், அந்த கண்ணின் ஊடாக நான் மலரப்போகும் தமிழீழத்தை பார்ப்பேன் என்று சொன்னார்கள். அதே நேரத்திலே அவருடைய உடலை பல்கலைக்கழகத்திலே ஒப்படைக்குமாறு அவர் கோரியிருந்தார். 1983-2024 நீதிமன்றத்தில் தங்கத்துறை அண்ணன் அவர்கள் ஆற்றிய உரையிலே சொன்னார், நாம் வன்முறை மீது தாகம் கொண்டவர்கள் அல்ல, மாறாக விடுதலைக்காக நாங்கள் எங்களுடைய இனத்திற்காக நாங்கள் இந்த விடுதலை வேட்கையை கொண்டிருந்தோம் என்று நீதிமன்றத்திலே உரையாற்றினார். 1983-25 தங்கத்துறை குட்டுமணி உட்பட 35 பேர், 1983-27 18 பேர், மொத்தமாக 53 பேர் படுகொலை செய்யப்படுகிறார். காடையர்களை சிறைக்குள்ளே அனுப்பி அவருடைய கண்ணை பிடுங்கி நீதிமன்றத்திலே கண்ணை ஒப்படைக்க கண்ணினூடாக இழத்தை பார்ப்பேன் என்று சொல்லுகின்ற அந்த நிலையிலே அவருடைய கண்ணை
பிடுங்கினார்.
மிக துன்பப்படுத்தி சித்திரவதை செய்து அவர்களை படுகொலை செய்தார். அந்த நாள் இன்றைக்கு ஆரம்பித்திருக்கிறது. அதுவும் அவருடைய கைது பயங்கரவாத தடைச்சட்டத்தின் கீழ்தான் நடைபெற்றது என்பதை இங்கு நான் குறிப்பிட விரும்புகின்றேன். அது மட்டுமல்ல, இந்த நாட்டிலே படுகொலைகள் பல இடங்களிலே செய்யப்பட்டது, அதற்கான நீதி கிடைக்கவில்லை தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே. இதேபோல 24/10/2000 பிந்துனுவேவ படுகொலை 26 அரசியல் கைதிகள் படுகொலை செய்யப்பட்டார். இதேபோல கழுத்துறை சிறைப்படுகொலை, அதேவிட தமிழ விடுதலை இயக்கத்தினுடைய வரலாற்றை பார்த்தீர்கள் என்றால் தலைவர்கள் படுகொலை செய்யப்பட்டு அந்த தலைவர்கள் படுகொலை செய்யப்பட்டாலும் இன்றைக்கு தமிழ விடுதலை இயக்கம் இன்றைக்கும் எங்களுடைய மக்களுடைய இனப்பிரச்சினை எங்களுடைய மக்களை பிரச்சினைகளை தொடர்ந்து குரல் கொடுத்துக் கொண்டு இருக்கிறது என்பதை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். என்னுடைய காலஞ்சென்ற என்னுடைய தலைவர் ஸ்ரீயண்ணாவும் 1973-1975 வரை கைது செய்யப்பட்டு விடுதலை செய்யப்பட்டு 1975 மீண்டும் கைது செய்யப்பட்டார். இது
வரலாறு.
விடுக்கின்றேன், இந்த படுகொலையை விசாரித்து அவர்களுக்கு என்ன நீதி கிடைத்திருக்கிறது, படுகொலை செய்யப்பட்டவர்கள் தண்டிக்கப்பட்டார்களா, எங்கே புதைக்கப்பட்டார்கள் என்பதை இங்கே சொல்ல வேண்டும் என்பதை நான் இந்த சபையிலே சொல்லிக்கொண்டு ஒரு ஒரு ஒன் மினிட் ஒரு ஒரு நிமிடம் மன்னாரிலே எல்ஆர்சி காணி சம்பந்தமாக சில முறையற்ற நிலை காணப்படுகிறது. இந்த காணிகள் மன்னாரிலே இருக்கின்ற கொடுக்க வேண்டும். கொழும்பிலே இருப்பவர்களுக்கு 14 ஏக்கர் கொடுக்கப்படுகிறார்கள். ஆகவே இதை மறுசீலனை செய்து அங்கே இருக்கின்ற விவசாயிகளுக்கு அங்கே இருக்கின்ற ஏழைகளுக்கு கொடுக்க வேண்டும்.
தேங்க்யூ,
வாய்ப்பு அளித்ததற்கு நன்றி.
ஹானரபிள் அனூப் பாஸ்குவல், யூ ஹேவ் 13 மினிட்ஸ்.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දින විශේෂයෙන්ම සාකච්ඡා වෙන කරුණු තුල මම තීරණය කළා, පසුගිය කාලය තුල දීර්ඝ වශයෙන් කතා වුණ ප්‍රශ්නයක් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න. අපි දන්නවා රණවිරුවන් පිළිබඳව දීර්ඝ කතිකාවතක් පසුගිය කාලය තුළ රණවිරු දිනයට සාපේක්ෂව සාකච්ඡාවට භාජනය වුණා. රණවිරුවන් වෙනුවෙන් සියලුම දේශපාලන පක්ෂ දීර්ඝ කතිකාවතක් කරා. විරුද්ධ පක්ෂ විසින් රණවිරුවන්ට යුක්ති ඉෂ්ට වුණේ නැහැ කියන එක කතා කරා. එවැගේම ආණ්ඩු පක්ෂය විසින් රණවිරුවන්ව අගය කිරීමට ලක් කිරීමත්, ඔවුන් වෙනුවෙන් කටයුතු කරනවා කියන එක පිළිබඳවත් දීර්ඝ සාකච්ඡාවක් සිද්ධ වුණා. ඒ වගේ මට පෙර කතා කරපු මන්ත්‍රීතුමා දෙමළ ඊළම් ත්‍රස්තවාදය පිළිබඳව ඒ වීර ක්‍රියාවක් විදිහට හුවා දක්වමින් ඔවුන්ගේ ජාතියට අසාධාරණයක් සිද්ධ වුණා කියන එක පිළිබඳව, කෘර ඝාතනයක ලකුණයි කියන එක පිළිබඳව දීර්ඝ විස්තරයක් කරා. අපි දන්නවා දෙමළ ජනතාවට විතරක් නෙමෙයි, දෙමළ ජනතාවටත් LTT ත්‍රස්තවාදය මගින් දවන්ත කෘර වදහිංසනයේ ලකුණා ඝාතනවලට ලක්වෙන්න සිදු වුණා. දේශපාලඥයන් LTT ත්‍රස්තවාදය විසින් මරා දැම්මා. ගම් දනව්වල කිරි දරුවන්ව ඝාතනය වුණා, භික්ෂුන් වහන්සේලා ඝාතනය වුණා. දෙමළ සිංහල මුස්ලිම් සියලු ජනතාව මේ යුද්ධය නිසා දැවැන්ත වද බන්ධනයකට ලක් වුණා. අපිට කියන්න බෑ දෙමළ ජනතාවට හානියක් සිද්ධුනේ නැහැ කියලා. ඒ වගේම මුළු රටටම හානියක් සිද්ධ වෙලා මහා ඛේදවාචකයක් ලේ ගංගාවක් මැදින් මේක අවසන් වුණා. සොල්දාදුවන් අතිවිශාල ප්‍රමාණයක් ඝාතනයට ලක් වුණා. මහා පොළොව යට මිහිදන් වුණා. වදකාගාර තුල LTT වදකාගාර තුල වදවන්දන ලක් වුණා. ඒ සියලුම දේ මැදින් තමයි රණවිරුවෝ ඉතාමත් යුක්ති සහගතව මානුෂිකව හිංසාවන්ට ලක් නොකර යුද්ධය අවසන් කරා. යුද්ධය විසින් සියලු පාර්ශව පාඩම් ඉගෙන ගත්තා. මේ හා සමාන යුද්ධයක්, මේ කෲර වදබන්ධනයක් මේ රටට සිදිය යුතු නැහැ කියන එක පිළිබඳව සියලුම් පාර්ශවවලට පාඩමක් කියලා දුන්නා. ඒක වීර ක්‍රියාවක් විදිහට අපි හොයා දැක්වීම තුලින් සිද්ධ වෙන්නේ අනාගත පරපුරත් නැවතත් ඒ කෲර වදබන්ධනයේ ලක්වීම සඳහා අවශ්‍ය කරන වටා පිටාවක් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් සකස් කරන විතරයි. අපි සියලුම දෙනාට විනාශයක් සිද්ධ වුණා. ඒක පිළි අරගෙන එහෙම ඇති නොවීම සඳහා සාමකාමී පරිසරයක් ඇති කර ගැනීම විනා ඡන්දය සඳහා ජාතිවාදයේ පැතිරවීම අපි දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒ වගේම අපි දන්නවා මේ මෑතක සිද්ධියක් ලෝකයේ තුල නිදහස වෙනුවෙන් සටන් කරපු රණවිරුවන්ට ඒ රාජ්‍යයන් විසින් විශේෂ වරප්‍රසාද ලබා දීලා තිනවා. හොඳම උදාහරණයක් තමයි බංග්ලාදේශයේ නිදහස වෙනුවෙන් පකිස්තානයෙන් මුදා ගැනීම සඳහා පකිස්තානයේ වෙන්වීමේ අරගලයේදී ඒ කරපු සටන සඳහා මෙහෙවපු බංග්ලාදේශ් හමුදාවේ විශේෂ වරප්‍රසාද ගන්නාවක් ලබා දුන්න ජීවිත පරිත්‍යාග කරපු හමුදාවක් හිටපු නිසා රාජ්‍ය රැකියා දෙනකොට විශේෂිත වරප්‍රසාද ප්‍රමාණයක් ලබා දුන්න අවුරුදු 50ක් සුළුපටු කාලයක් නෙමෙයි 1971 දී ඒ සටන සිද්ධ වනේ ඊට විරුද්ධව සටනක් ඇති වනේ දෙදාස් විශ්‍යාතර ජවුරුදු පනහකට අධික කාලයක් තිස්සේ. ඒ හමුදාවට හමුදාය දරුවන්ට අවශ්‍ය වර ප්‍රසාද ලබා දුන්නා. ඒවගේ මතමයි චීනය විශ්වාමික හමුදා සොල්දාදුව වෙනුවෙන් වෙනම අමාත්‍යංශයක් තියෙනවා සීජින්පින් යටතේ. ඒ අමාත්‍යංශය විසින් ඒ සොල්දාදුවන්ගේ විශ්වාමික සොල්දාදුවන්ගේ සියලු දේ සොයා බැලීම විතරක් නෙමෙයි ව්‍යවසායක විදිහට රටට දැවන්ත ශක්තියක් ලබා ගැනීම සඳහා වෙනම අමාත්‍යංශයක් සීජින්පින් යටතේ තියෙනවා. අදටත් ඒක ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. මේ මෑතකදී අපේ ආරක්ෂක අමාත්‍යංශයට ආව චීනයේ රාජ්‍ය අමතිවරයා එම විශ්වාමික සොල්දාදුවන්ගේ අමාත්‍යංශයට අදාළ රාජ්‍ය අමතිවරයා අවිල්ලි වෙලා අපේ රාජ්‍ය අමාත්‍යවරයා හම්බ වෙලා සාකච්ඡා කරලා අවශ්‍ය දේවල් කරලා ගියා. ඒක නිසා ලෝකයේ තුල රට වෙනුවෙන් දිවිපිදු රටේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවිපිදු නිදහස වෙනුවෙන් සටන් කරපු සියලු සොල්දාදුවන්ට රණවිරුවන්ට ගරු කිරීම වරප්‍රසාද ලබා දීම ඉතිහාසය පුරා සිද්ධ වෙච්ච දෙයක්. ඒක අමුතු දෙයක් නෙමෙයි. ඒක කරන්නේ මේ රටේ අඛණ්ඩතාවය වෙනුවෙන් අනාගතය ගැන හිතලා ඒ දිවි පිදීම හැමෝම කරන්නේ නැහැ. ඒ සටන හැමෝටම කරන්න බෑ. ඒක නිසා අපේ සොල්දාදුවෝ මරණය අතේ තියාගෙන ගියේ සටනට ජාතිවාදයක් වෙනුවෙන් නෙමෙයි, සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතීන්ව බේරා ගැනීම සඳහා තමයි. කුරිරු සස්වාදයෙන් රට මුදා ගැනීම සඳහා තමයි ගියේ. ඉතින් සොල්දාදුවෝ කොටසක් මැරුණා. තමන් ගාව ළඟින් හිටපු සොල්දාදුවා මැරිලා වැටුණා. තමන්ගේ ජීවිතය බේරුණා. තව සොල්දාදුවෙක් අතපය නැති වුණා. උඩුබෙලි අතර ඉන්නවා සමහර සොල්දාදුව අදටත්. ඒ අය වෙනුවෙන් ජීවත් වුණත් ආබාධිත වුණත් හොඳින් ජීවත් වුණත් මරණයේ බෝනස් එකක් තමයි තුමන ලබාගෙන තියෙන. ඒ වෙනුවෙන් යුද්ධයේ ඉෂ්ට වෙන්න ඕනේ. අද රුසියාවට යන්න සිද්ධ වෙලා තියෙන තරුණ සොල්දාදුවන්ට අවුරුදු 40 තමයි ඒගොල්ලෝ විශ්‍රාම ගන්න වෙන්නේ. අවුරුදු 18 බැඳුනොත් අවුරුදු 40 සිට 45 දක්වා කාලය තුලදී විශ්‍රාම ගන්න වෙනවා. තරුණ ශක්තිමත් ජීවිත ඒගොල්ලෝ වෙනුවෙන් කිසිදු විශේෂිත ක්‍රමවේදයක් අද වෙනකන් සකස් වෙලා නැහැ. ඒ වෙන විශේෂ අපි රාජ්‍ය පරිපාලනයේ විශේෂ වරප්‍රසාද ලබා දුන්නා. ඒ වගේම සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරුන්ට විශේෂ වරප්‍රසාද ලබා දුන්නා. තමගේ මුළු ජීවිතයම පරිත්‍යාග කරපු තරුණ කාලයේ වෙනුවෙන් වැය කරපු අවුරුදු 30ක් තමගේ ජීවිතේ කැප කළා. තරුණ යුගයේදී තමගේ බිරිඳ සමග කාලය ගත නොකරපු යුද පිටියේ හිටපු මේ සොල්දාදුව වෙනින් අපි විශේෂ දෙයක් කළ යුතුයි. ඒක නිසා ඒ සොල්දාදුවෝ විශ්‍රාමිකයෝ මාව නිරන්තරයෙන්ම හම්බ වුණා. අපි සාකච්ඡා කළා. ඒ අනුව අපි ඉදිරිපත් කරනවා විශේෂිත යෝජනා ගණනාවක්. අපි දන්නවා ගරු කථානායකතුමනි, වසර දෙකක් මේ යුද්ධය පැවතුණා. ඒ නිසා මේ උදාරතර මෙහෙයුමේ යෙදුණු තරුණයන් 30,000ක ජීවිත පරිත්‍යාග කරා. ඒක සුළුපටු දෙයක් නෙමෙයි. අපි බුදුරජාණන් වහන්සේගේ සත් සතිය පළවෙනි සතිය තමයි බෝරුකට ඇසිපිය නොහෙලා සත් සතියක් ගත කරා. සක්මන් සති 7ක් කෘතගුණ සැලකුවාය අනුව අපි මේ සොල්දාදුවන්ට අනිවාර්යයෙන්ම කෘතගුණ සලකන්න ඕනේ. ඒ සොල්දාදුවන්ට කෘතගුණ සලකන්න ඕනේ. 30,000ක ජීවිත පරිත්‍යාග කරා. 50,000ක් ආබාධිතත්වයට පත් වුණා. ඒ වගේම 120,000ක් ඒ යුද්ධයේ හිටියා. 102,000ක් පමණ විශ්‍රාමික සොල්දාදුවෝ ඉන්නවා. ඒ වෙනුවෙන් සුවිශේෂී යෝජනා ගණනාවක් මට ඉදිරිපත් වුණා. ඒ පළවෙනි එක තමයි මම ඒක ඉදිරිපත් කරන යෝජනා විදිහට. අද දවසේ තමත් වැදගත් ඒක. මොකද මේ බලකාය 102,000ක මේ පිරිස ඉවල් දිගින්න දින වැඩි වෙන බලකාය අවුරුදු 40-45 පිරිස අපි බලයක් විදියට ශක්තිමත් බලයක් විදියට රටේ සංවර්ධනයට පාවිච්චි කළ යුතුයි. අපත යන බලයක් බවට පත් නොකළ යුතුයි. ඒ අනුව 2009 මැයි 18 වෙනි දිනට පෙර ත්‍රිවිධ හමුදාවට සහ පොලිස් සේවයට බැඳී කුරුලි ත්‍රස්තවාදීන් විනාශ කර රටට සාමය උදා කර දුන් උදාරතර කැපකිරීමට කරුණ ලබන ගෞරවයක් ලෙස මේ වන විට විශ්වාමිකයන් සිටින විශ්වාමගතව සිටින ඉහත දිනට පෙර සේවයට එක් වී නුදුරේදී විශ්‍රාම ගැනීමට සිටින සියලුම රණවිරුවන් වෙනුවෙන් රුපියල් 10,000ක විශේෂ දීමනාවක් ලබා දීමට කටයුතු කරන සුදුසුයි කියලා මම යෝජනා කරන ගරු සභාවට ඒ වගේම 2009 මැයි 18 දිනට පෙර ත්‍රිවිධ හමුදාවට සහ පොලිස් සේවයට බැඳී සක්‍රීය සේවයේ යෙදුණු ත්‍රිවිධ හමුදා පොලිස් විරුවන් හට රජයේ ආයතනයන්ට ගොස් තම සේවාවන් ප්‍රමාණිකින් තොර ඉටු කර ගැනීම සඳහා විශේෂ වරප්‍රසාද හැඳුනු පතක් නිකුත් කිරීම සුදුසුයම යෝජනා කරනවා ඒ වගේම 2009 මැයි 18 දිනට පෙර ත්‍රිවිධ හමුදාවට සහ පොලිස් සේවයට බැඳී සක්‍රීය සේවයේ යෙදුණු ත්‍රිවිධ හමුදා රණවිරුවන් විශ්‍රාම ගිය පසු රජයේ බැංකු වෙතින් සහන පොලි අනුපාත මත ව්‍යාපාරික ණයක් ලබාගෙන හොඳ ව්‍යවසායකෙක් බවට පත් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස මම යෝජනා කර සිටිනවා ඒ වගේම 2009 මැයි 18 දිනට පෙර ත්‍රිවිධ හමුදාට පොලිස් සේවයට බැඳී කුරිරු ත්‍රස්තවාදීන් විනාශ කර රටට සාමය උදා කර දුන් ත්‍රිවිධ හමුදා සහ පොලිස් විරුවන්ගේ දරුවන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන අවස්ථාවවලදී මහපොළ ශිෂ්‍යත්වය ලබා දීම
ඔබතුමන්ට විනාඩි දෙකක් තිබෙනවා.
තව දෙකයි තියෙන්නේ ගරු මන්ත්‍රීතුමනි 2009 මැයි 18 දිනට පෙර යුද ගුවන් නාවික හමුදාවන්ට සහ පොලිස් සේවයට බැඳිලා මේ වන විට විශ්‍රාම ගොස් සිටින සියලුම නිලධාරීන් සහ සෙසු නිලයන්ගෙන් සමන්විත පිරිසක් සියලුම ඒකක නියෝජනයන පරිදි සෑම කෙනෙකුටම අවම වශයෙන් එක් අවස්ථාවක් බැගින් හිමිවන අයුරින් ජාතික නිදහස් දින උත්සව පෙළපාලියට කණ්ඩායමක් වශයෙන් සහභාගී වීමට අවස්ථාව ලබා දෙන ලෙස මම ගරු සභාවට යෝජනා කර සිටිනවා. ඒ වගේම අවසාන වශයෙන් කෘෂි ව්‍යාපාර ක්ෂේත්‍රයේ කටයුතු කරන සහ වගා සංග්‍රාමයේ හවුල්කරුවෙකු වශයෙන් රටේ සංවර්ධන ක්‍රියාවලියට එක්වන්නට අවස්ථාව ලබා දීම සඳහා අවශ්‍ය අයහට බදු ක්‍රමයේ යටතේ අක්කර පහක උපරිමයකට යටත් ඉඩම් ලබා දීම සුදුසුයම යෝජනා කරනවා. ඒ වගේම විශ්‍රාමික හමුදා රණබිරුවන් වෙනුවෙන්ම විශ්‍රාමික හමුදාවේ අය වෙනුවෙන්ම වෙනම අමාත්‍යාංශයක් ජනාධිපතිතුමාගේ යටතේ ස්ථාපනය කිරීම සඳහා කටයුතු කරන්න කියලා මම යෝජනා කර සිටිනවා. ඒ වගේම අපි දන්නවා මේ හමුදාව සිංහල අය වෙනුවෙන් පමණක් නෙමෙයි, දෙමළ අය වෙනුවෙන් පමණක් නෙමෙයි, මුස්ලිම් ජනතාව වෙනුවෙන් පමණක් නෙමෙයි, සමස්ත රට වෙනුවෙන් සටන් කරමු, සමස්ත රටේ නිදහස වෙනුවෙන් කුරුවත්තේට එරෙහිව සටන් කරපු යුක්ති ධර්මයන් වෙනුවෙන් සටන් කරපු හමුදාව
අවසන් කරන ගරු මන්ත්‍රී.
ඒ නිසා සියලුම දෙනා එක් වී මේ අවශ්‍යතා ඉෂ්ට කිරීම සඳහා කටයුතු කරන ලෙස මම ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.
Thank you.